අනිවාර්යෙන් එක කැට තියලා කියනවා රනිල් වික්‍රමසිංහ තුමැතුමාට තමුන්නාන්සේලා අතවත් කියන්නේ
නැහැ. ඔබතුමාට විනාඩි 15ක අවස්ථාවක්. විනාඩි 15ක් කාලයක්
ලැබෙනවා. බටලන්තේ හරි කියලා කියන්නේ.
ඔව්. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා බටලන්ද සාධාරණීකරණය කරා. විශේෂයෙන් මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන්ම අපි මේ කිසිදු සිද්ධියක් සිද්ධි එකෙන් එක ගෙනවිල්ලා සිද්ධි ටිකක් ප්‍රකාශ කිරීමෙන් මේ කාරණය සාධාරණී කරණය කරන්න බෑ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඔබ දන්නවා මේක සමස්තයක් හැටියට මේ පිළිබඳව අවධානය යොමු කර යුතුයි, සලකා බැලිය යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඔබ දන්නවා 1982 සමර සභා යාපනයේ කොල්ල කාලා ඊට පස්සේ යාපනයේ ද්‍රවිඩ ජනතාවගේ නැත්තම් සමස්ත ජනතාවගේ හදවත බදු පුස්තකාලේ ගිනි තියලා ඊට පස්සේ ඒ උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාද අහිම් කරලා ඒ යුද්ධයක් නිර්මාණය කරා. ඒ වගේම 1983 කළු ජූලිය නිර්මාණය කරලා අපේ පක්ෂේ තහනම් කරලා ප්‍රජාතන්ත්‍රවාදී වලක් කළා. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ආණ්ඩුවක් බවට පත්වෙච්චි රනිල් එහෙම නැත්තම් JR ප්‍රේමදාස මෙලෙච්ච පාලනය අපේ රටේ තරුණයන් දසදහසක් මරණයට පත් කරලා ඒ මරණේ ඒ මරාදාපු තරුණ තරුණයන් අතරින් එක් වදකාගාරයක් සම්බන්ධ විවාදයක් තමයි අද පැවැත්වෙන්නේ බටලන්ද විවාදය. විපක්ෂයේ බොහෝ අය බටලන්ද වදකාගාරයේ සාධාරණී කළා වගේම මේ මෙලෙච්ච යුගයේ සිදු බොහෝ දේ සාධාරණී කරමින් රනිල් වික්‍රමසිංහ JR ප්‍රේමදාස මෙලෙච්ච පාලනය සාධාරණීකරණය කරන්න දැඩි උත්සාහයක නිරත වෙලා තිබුණා. අලුත් සමාජයක් ගැන සිහින දැකපු ආයුක්ති අසාධාරණට විරුද්ධව පෙනී හිටපු තරුණ තරුණයෝ වද දීලා මරපු බටලන්ද විතරක් නෙවෙයි මේ රටේ වදකකාර රාශියක් පිළිබඳව ඉතිහාසයක් නිවැරදි ඉතිහාසයක් මේ සමාජයේ තියෙනවා. ඔබ දන්නවා අපි ඉතිහාසයේ දෙස බැලුවාම බොහෝ තොරතුරු අධ්‍යයනය කරපුවාම බොහෝ තොරතුරු පරිශීලනය කරපුවාම මේ සාධාරණ අසාධාරණ ඒ පිළිබඳව අවබෝධයක් අපි හැමෝටම ලබා ගන්න හැකියාව ලැබෙනවා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. ඔබ දන්නවා මේ කියන වදකාගාර නැත්තම් බටලන්ද වදකාගාරය විතරක් නෙවෙයි මේ වටලන්ද වදකාගාරය සම්බන්ධ වූ මේ කොමිසම් වාර්තා විතරක් නෙවෙයි මීට පරිබාහිර තවත් කොමිසම් සභා හතරක් තිබුණා. ඒ හතර හරහා අපිට විශාල තොරතුරු ප්‍රමාණයක් මේ සමස්ත ක්‍රියාවලිය සිද්ධිය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් සමාජගත වෙලා තියෙනවා. මේ තොරතුරු තුළ නැත්නම් මේ කොමිෂන් වාර්තා තුළ අතිශය සාධාරණීකරණ තොරතුරු අතර විශාල තොරතුරු ප්‍රමාණයක් අතර විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ බොහෝ කාරණාවලට සම්බන්ධ නොමැති බවත් එවැගේම ජනතා විමුක්ති පෙරමුණ එදාගත් බොහෝ තීරණ යුක්ති සහගත තීරණ බවත් මේ කොමිෂන් සභා හතරේ නැවත නැවත අවධාරණය කරලා තියෙනවා. ආයුක්ති සහගත ලෙස තරුණයන් මරා දැමුවා විතරක් නෙවෙයි ඔවුන්ට නීති ඉදිරියට එන්න තිබුණු සියලු ඓතිහාසිකයන් අහිමි කරා විතරක් නෙවෙයි මං කියන්නේ ඒ තරුණයන්ට විතරක් නෙවෙයි සමහර වෙලාවට පොලිස් නිලධාරීන්ට විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ඒ අසාධාරණම සිද්ධ වුණා. සමහර පොලිස් නිලධාරීන් මේ රටේ පොදුමහත් තරුණයා ඝාතනය කරා වගේම පොලිස් නිලධාරීන් ඝාතනය කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි අර කොමිසම් සභා ඉතුරු තුනත් පරිශීලනය කරොත් අපිට දැනගන්න පුළුවන් සමහර අවස්ථාවලදී ඒ කොමිසම් සභා ඉදිරියට ආපු අතුරුදහන් වූ අපේ තරුණ තරුණියන්ගේ අපේ සහෝදර සහෝදරන්ගේ අම්මා තාත්තා ඒ කොමිසම් සභාවට පැමිණිලි කරා. බස්නාහිර පළාතේ 2777ක්, දකුණු පළාතේ 4549ක්, සබර්ගොම් පළාතේ 1413ක්, වයඹ පළාතේ 1982ක්, උතුරුමැද පළාතේ 1137ක්, ඝාතන සම්බන්ධයෙන් ඌව පළාතේ 1387ක්, මධ්‍යම පළාතේ 1936ක්, උතුරුනැගිට පළාත්වල 1082ක්, 16263ක් ඝාතන සම්බන්ධයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් බල බලහත්කාරයෙන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඒ කොමිෂන් වලට පැමිණිලි කරලා තිබුණා. ඒ කොමිෂන් සභාවල හිටපු විනිසුරුවරු මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා උන්ගේ නිර්දේශ ලබා දීලා තිබුණා. ඒ ඉතිහාසයත් එක්ක මේක කතා කළ යුතුයි. ඒ නිවැරදි ඉතිහාසයත් එක්ක මේක කතා කළ යුතුයි. නැත්නම් සිද්ධියක් දෙකක් අරන් මේ කටයුත්ත ලඝු කරලා ඝාතන දෙකකට තුනකට සීමා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කිසිවක් සාධාරණ කරන්න බෑ. මේ රටේ අපේ රටේ සමස්ත තරුණ පරපුරට මේ අත් කරලා දීලා තියෙන මේ විනාශය සම්බන්ධයෙන් ඒ අතර ඉතාම සංවේදී කාරණයක් තමයි අවුරුදු 14ට අඩු තරුණයෝ 44ක් මේ මෙලෙච්ඡ ජේ.ආර්. ප්‍රේමදාස පාලනය ඝාතනය කරලා තියෙනවා. අවුරුදු 14ට අඩු තරුණයෝ 44 දෙනෙක්. එහෙම අතීතයක ඉඳගෙන තමයි අපි දැන් මේ පිළිබඳව නැවත ඒ දෙස ආපහු හැරිලා බලන්නේ. ඉතින් ඒ හින්දා මේ හැම කොමිසමක් හරහාම මේ බටලන්ද වදකාගාරේ වගේම බටලන්ද කොමිසමෙන් හෙළි වූ කාරණා වගේම ඒ ප්‍රාදේශීය නැත්තම් ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් පවත්වාගෙන ගියපු පුතානෝලා දැන් සමහර කාරණා ඉදිරිපත් කරලා ප්‍රාදේශීය දේශපාලකයෝ පවත්වාගෙන ගියපු වදකාගාර පිළිබඳව තියෙනවා. මං කෙටියෙන් කියන්නම්. යම් ප්‍රමාණයක් හෝකන්දර සමූහ මිනිබල ඒ ආශ්‍රයේ තිබුණු වදකාගාර, එස්.එල්. පාසල් සමූහ මිනිවල ගම්පහ, වවුල් කැලේ සමූහ මිනිවල ගම්පහ, වල්පිට රජේ ගොවිපල සමූහ මිනිවල, අඹගහේන කන්ද සමූහ මිනිපල, බෙම්මුල්ල සමූහ මිනිවල, කොට්ට කැලේ යක්කල මුල්ල සමූහ මිනිවල, දික්වැල්ල සමූහ මිනිවල, මාතර දියදව කැලේ දෙනියාය, විල්පිට අකුරැස්ස සමූහ මිනිවල, අංකුඹුර සමූහ මිනිවල, මාතලේ සූර්යකන්ද සමූහ මිනිවල යන මේ වාගේ සමූහ මිනි වලවල් ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් නිර්මාණය කරපු ඝාතනවල සමූහ මිනිවල්ලා හැටියට අර කොමිසම් සභා වාර්තා හෙළිදරව් කරලා තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා රටේ තරුණ තරුණයන්ට අත් කරලා දීලා තිබුණු ඉරණම, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලුවේ, ඔවුන් යුක්තේ ඉල්ලුවේ, ඔවුන් සාධාරණ ඉල්ලුවේ අලුත් ලෝකයක් ගැන ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කරා. ඊට එරෙහිව ඔවුන් ක්‍රමානුකූලව 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලා මේ මහා ව්‍යසනය සමාජයට අත්පත් කරන පාලකයන් පිළිබඳව ලියවුණු එක්තරා එක වදකාගාරයක් නැත්නම් බටලන්ද වදකාගාරය පිළිබඳව විවාදය තමයි පැවැත්වෙන්නේ. මේකට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඍජුව සම්බන්ධ බව මේ වාර්තාවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මම මෙහිදී විශේෂයෙන් මේ එක් පොලිස් නිලධාරියෙක් සම්බන්ධව කාරණා කිහිපයක් මතු කළ යුතුයි. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ඔබ දන්නවා විශේෂයෙන් මේ සපුගස් කන්ද පොලිස් ස්ථානයට කළ ප්‍රහාරය, මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වාර්තාවේ මෙහෙම තියෙන 1989 ජූලි 16 වෙනි දින එළිවෙන යාමේ පුද්ගල කණ්ඩායමක් සපුගස් පොලිස් ස්ථානයට ප්‍රහාරයක් එල්ල කරේ. බෝම්බයක් පිපිරීමේ නැතුව පිපිරීමකුත් සමග සපුගස් කන්ද පොලිස් ස්ථානයට පිටතින් එල් වූ ප්‍රහාරය ආරම්භ විය. බෝම්බය පිපුරුනේ පොලිස් ස්ථානයේ ඉහළ මාලයේ වැසිකිළියක. ඉහත සඳහන් ප්‍රහාරය ලද තුවාල නිසා සපුගත කරන පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරී පොලිස් පරීක්ෂක ලලිත් මහනාම ඇතුළු පොලිස් නිලධාරියෝ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සපුගත කරන පොලිසියේ පොලිස් නිලධාරියෝ විසින් ප්‍රහාරකයන්ට විරුද්ධව එල්ල කර ප්‍රතිප්‍රහාරයේදී ලද තුවාල වලින් සුමිත් පෙරේරා නොහොත් කළුවා නමින් හැඳින්වෙන පුද්ගලයෙකු ඇතුළු ප්‍රහාරකයෝ 2 දෙනෙක් මරණයට පත් වූහ. ඉහතින් සඳහන් සුමිත් පෙරේරා, සුනිල් පෙරේරා නොහොත් ගෝණවල සුනිල් යන සුනිල් පෙරේරා නොහොත් ගෝණවල සුනිල් යන පුද්ගලයාගේ බෑනා කෙනෙක්. ඒ කියන්නේ ගෝණවල සුනිල්ගේ බෑනා කෙනෙක්. සුමිත් පෙරේරා යන සුනිල් පෙරේරා සම්පූර්ණ පවුලම එවකට පාලක පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසිද්ධ ක්‍රියාකාරී හිතවතු වූ. මේක කියන්නේ මේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ. ඉනික්විතව සපුගත් කන්ද පොලිස් ස්ථානයට එල් වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලද්දේ ඉක්මන් ස්වභාවිකින් ආ මෙම අපරාධය සිදු කළ තැනැත්තා නීති හමුවට පැමිණීමේ අවංක අරමුණ ඇතිව නොවේ. ඒ කියන්නේ මේ ප්‍රහාරය කුමන්ත්‍රණ කාලීද සැලසුම් කරා. මේක ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධාන ගෝලෙක් පාතාල ක්‍රියාකාරී ගෝණවල සුනිල් ඇතුළු ඥාතීන් තමයි මේකට සම්බන්ධ වෙලා තිබුණේ. පොලිසිය මේකට ඇත්ත විමර්ශනයක් කරේ නැහැ, යටපත් කරයි කියලා මේ කොමිසම් සභා වාර්තාවේ සඳහන් කරනවා. ප්‍රහාරයෙන් පසු බේරී ගිය අනිකුත් ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවෙන් ඔප්පු කිරීමට හැකි වීලා මුල් විමර්ශකයෝ සුමිත් පෙරේරා නොහොත් කළුවාගේ අනන්‍යතාවය හෙළි කිරීම ඕනෑකමින් යටපත් කරලා තියෙනවා. මේ විමර්ශකයෝ නැත්නම් මේ වාර්තාව එක සඳහන් වෙනවා මුල් විමර්ශනයේ අතරතුරදී සාන්තලාල් ළමින් හැදිනු සැක්කරුවෙක් කැලණියේ කඩකපල් කාර්යක්‍රම මර්ධනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා ප්‍රශ්න කිරීමට ලක් කරන ලදුව ඊයත සනාන් අපරාධයට සම්බන්ධ බව පිළිගත්තා ඔහු පොලිස් ස්ථානය ඇතුළත මෙහි සඳහන් කරන ලද සුමිත් පෙරරණොත් කළුවා විසින් දෙන ලද බෝම්බයක් තැබීමෙන් ඊට සම්බන්ධ වූ බව පිළිගත්තා දැන් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි දැන් පැහැදිලි ඇති මේ කුමන්ත්‍රණය කොහොමද කියලා මේ කුමන්ත්‍රණය ප්‍රතිපලයක් හැටියට පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් වැරුණා පොලිසියට පහර දෙන්නෙත් මේ කට්ටියමයි මේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ නැත්තම් ගෝනවල සුනිල්ලාගේ ඥාතින් තමයි වෙලා පොලිසියට පහර දෙන්නේ හැබැයි පොලිසිය ඔයිසි ඇතුළු තිදෙනෙකුත් මැරෙනවා ඊට පස්සේ ප්‍රතිප්‍රහාර වලින් මිය යනවා ඒ කිසිවක් ගැන නොසලකා මිනිසුන්ගේ ජීවිත ගැන දශමයක්වත් නොසලකා මේ වගේ කුමන්ත්‍රණකාරී ලෙස මේ ප්‍රහාරය සැලසුම් කරනවා හැබැයි සැලසුම් කරා විතරක් නෙවෙයි ඊට පස්සේ මේ ප්‍රහාරයට වග කිව යුතුයි විශේෂයෙන් මේ පොලිස් නිලධාරියෙක් විශේෂයෙන් ඔබ දන්නවා මේක ප්‍රසිද්ධයි රෝහිත පියදර්ශන නැමැති උප පොලිස් පරීක්ෂකවරයා මේකට සම්බන්ධයි කියලා ඔහු සම්බන්ධයෙන් ඔහු පිටපත හමා යන්න කටයුතු කරනවා ඒ අනුව මුල් විමර්ශක මෙම සාක්ෂි ලබාගෙන සිට නමුත් ඒ යටපත් කළ අතර ඊට පසු පෙර කී සැකකරු පොලිස් භාරයේ සිටියදී ඉතාමත් සැකකටයුතුලට අතුරුදහන් වුණා මේ සාන්තලාල් කියන කෙනා රෝහිත පියදර්ශන ශ්‍රී ලංකා පොලිසියේ තරුණ උද්‍යෝගමත් නිලධාරියෙක් වුණා ඔහු අවංක නිර්භීත තැනැත්තෙක් වුණා ඔහු කැලණි ප්‍රදේශයේ निराකරණය නොකරන ලද අපරාධ සම්බන්ධ ප්‍රශ්න විසඳීමට සමත් වුණා ඔහුගේ නිල රාජකාරී ඉටු කිරීමේදී සහ සැකකරුන් අත්අඩංගුවට ගැනීම විදිහ ඔහු අපරාධකරුවන්ගේ දේශපාලන සම්බන්ධතා තැකුවේ නැහැ ඔහු නිර්භීත වැඩ කළා සාධාරණ වැඩ කළා ආණ්ඩුවට වුණා නම් මේ නිලධාරියා මේ පොලිස් නැත්තම් සපුගස්කන්ධ පොලිස් ප්‍රහාරයට සම්බන්ධ කරන්න සපුගස් කන්ද පොලිස් ස්ථානයේට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී ඔහු රෝහිත පියදර්ශන 9 පෙබරවාරි 27 දින අතුරුදහන් වනතුරු රෝහිත පියදර්ශන අනුයුක්ත සිටියේ සපුගස්කන්ධ පොලිස් ස්ථානයේට සපුගස්කන්ධ පොලිස් ස්ථානයේ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ රෝහිත පියදර්ශන අනිකුත් නිලධාරීන් සමග රාජකාරි සඳහා පොලිස් ස්ථානයෙන් පිටවගොස් සිටිය අතර පිපිරි මාතුවක් වෙද්දී ශබ්ද ඇසීමෙන් පසු පොලිස් ස්ථානය කරා වහම පැමිණියා රෝහිත ප්‍රියදර්ශන සපුගස්කන්ධ පොලිස් ස්ථානයේ ලු ප්‍රහාරයට ඊට සම්බන්ධ කුමන්ත්‍රණයට කිසි ලෙසකවත් සම්බන්ධ වූ බවට සාක්ෂි නැහැ 90 පෙබරවාරි මාස මුල් හරියේ දිනකදී රෝහිත ප්‍රියදර්ශන තවත් පොලිස් නිලධාරීන් ඇතමෙකු මෙම බරපතල අපරාධ කිරීමට සම්බන්ධ සැකකරුවකු ඌ ටියුඩර් පෙරේරා නැමැත්තෙක් අත්අඩංගුවට ගන්නවා එකී ටියුඩර් පෙරේරා ඊයත සඳහන් සුනිල් පෙරේරා නොත් ගෝඩමල සුනිල්ගේ බෑනා කෙනෙක් එතකොට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රෝහිත ප්‍රියදර්ශන SI නැත්තම් නී උප පොලිස් පරීක්ෂකවරයා ටියුඩර් පෙරේරා අත්අඩංගුවට ගන්නවා ඔහු ගෝඩමල සුනිල්ගේ බෑනුනවා ඊට පස්සේ මේකත් එක්කම මේ ප්‍රශ්නය දිගින් දිගටම යනවා ටියුඩර් පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති බවට ටියුඩර් පෙරේරාගේ කිට්ටු ඥාතියෝ රනිල් වික්‍රමසිංහට පැමිණිලි කරනවා එතකොට ඔවුන්ගේ රැකවලුන් කවුද කියලා හොඳට පැහැදිලි 1990 පෙබරවාරි 20 දින රාත්‍රියේ රෝහිත ප්‍රියදර්ශන සපුගත්කන්ද පොලිස් ස්ථානයේ රාජකාරි භාර නිලධාරියා ලෙස කටයුතු කරනවා එසේ කටයුතු කරන ලද්දේ පොලිස් ස්ථානයේ කාර්යභාරධාරියා වූ පොලිස් පරීක්ෂක කීර්ති අතපත් වූ බියගම විලේජ් හෝටලෙ වෙත සාකච්ඡාවකට සහභාගී වීමට ගොත් සිටි අවස්ථාවේ
ගරු අවෙත්තුමා තව විනාඩි 2ක් කාලයක් තියෙනවා
මට තව පෙබරවාරි 20 රාත්‍රී 8ට පමණ පෙරකී පොලිස් පරීක්ෂක අතපත් රෝහිත ප්‍රේදසන්ට සපුගස්කන්ධ පොලිස් ස්ථානයේට දුරකතන පණිවිඩයක් දී බියගම විලේජ් හෝටලෙට පැමිණ ලෙස උපදෙස් දුන්නා ඊට පස්සේ මද වේලාවකට පසු රෝහිත ප්‍රේදසන බියගම විලේජ් හෝටලෙට යනු පිණිස සපුගස්කන්ධ පොලිස් ස්ථානයෙන් පිටත්ව ගියා එතෙන් පටන් රෝහිත ප්‍රේදසන සපුගස්කන්ධ පොලිස් ස්ථානයට ඔහුගේ නිවසට ආපසු පැමිණියේ නැහැ මොවුන් සැලසුම් සාගතව මේ නිලධාරිය අතුරුදහන් කළා මේ නිලධාරියාගේ මලසිරුර කැලණිගඟේ පාවෙමින් තිබී දින කිහිපයකට පස්සේ දැක ගන්න ලැබුණා පහුවදා උදෑසන ඔහුගේ පියා ඒ මලසිරුර හඳුනා ගන්න යන අවස්ථාවේ මලසිරුරත් අතුරුදහන් කරලා තිබුණා එහෙනම් මම මේ කියන්න උත්සාහ ගත්තේ අවුරුදු 17කට අඩු දරුවා මිතර නෙමෙයි සාධාරණ රාජකාරී කරපු පොලිස් නිලධාරීන් පවා ඝාතනය කරන කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තිබුණා එහෙම තමයි මේ රටේ ජනයා කුමන්ත්‍රණ කාලීදිත ඝාතනය කරේ. හින්දා මේ බටලන්ද කොමිෂන් වාර්තා වාරා මේ රටේ දැවැන්ත කුමන්ත්‍රණ ප්‍රාණයක් හෙලි කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මේ ගරු සභාවට අවධාරණය කරන්න කැමැති. මට ලැබිලා තියෙන කාලය සීමා සහිත බැවින් තවත් කාරණා කීපයකට පිළිතුරු දීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම වෙලාව ලබා ගන්නවා. විශේෂයෙන් ගරු මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා මතු කරපු කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමැති. මම මේ පිළිබඳව මන්ත්‍රීතුමා කාරණා මතු කරාට පස්සේ වාර්තාවක් ගෙන්වා ගත්තා. විශේෂයෙන් පහුගිය දවසක තරුණෙක් අත්අඩංගුවට ගත්තා කොළඹ වෙළඳ සංකීර්ණයේ කොළඹ නගර මැදියේ පිහිටි නවීන ගොඩනැගිල්ල පිහිට ඇති වෙළඳ සංකීර්ණයක් තුලදී. එහිදී එම තරුණයාගේ දුරකථන සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකර ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ආවේක්ෂණය කිරීමේදී ඔහුගේ දුරකථනයේ ගබඩා කර තිබූ දුරකථන අංකයන්වල සඳහන් ග්‍රාහකයන් පාස්කු ප්‍රහාර එල්ල කරන ලද සහරාන් විසින් පවත්වා ඇති අන්තවාදී දේශනවලට සහභාගී වූ තැනැත්තන් කීප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයන් සිට ඇති බවට අනාවරණය වූ අතර ඒ සඳහන් දුරකථන අංක සමග පාස්කු ප්‍රහාරයට අදාළව කොළඹ මහඅධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාග වන නඩුවේ ප්‍රධාන සැකකරුවකු සමග සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වුණා. එමෙන්ම එම තරුණයා විසින් භාවිතා කර ඇති YouTube ගිණුම එම් සමාය YouTube සමාගම ගිණුම් සභාගම විසින් තහනම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ බොහෝ දුරට සිදුවිය හැකි වන්නේ එවැනි තහනම් කිරීමක් සිදුවිය හැකි වන්නේ යමෙක් එම සමාජ මාධ්‍ය ජාලය භාවිතා කර සමාජ සම්මතයන්ට එරෙහිව ක්‍රියාකාරකම් සිදු කරන අවස්ථාවලදී මේ අනුව සිදු කරන ද විමර්ශනවලදී මෙම ස්ටිකර් අලවා ඇත්තේ එම සුපිරි වෙළඳසැලේ සංකීර්ණ වෙළඳ කුටියක සේවය කරන ලද තරුණෙකු බවට අනාවරණය වී ඇති අතර එම තරුණයා ස්ටිකර් මුද්‍රණය කිරීම සඳහා වෙළඳ කුටියේ කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා ලබා තිබූ පරිගණකය බිල්පත් මුද්‍රණ යන්ත්‍ර අනවසරයෙන් භාවිතා කර ඇති බව රහතිකතව සිදු කරන අනාවරණය වුණා. ඔහු සම්බන්ධ සිදු කරන ලද රහතිකත විමර්ශනවලදී අනාවරණ වූ ඉහත තොරතුරු අනුව අදාළ තරුණයා යම් ස්වයන් අභිප්‍රේරණයකට සෙල් මොටිවේෂන් එකකට භාජනය වෙලා තිබුණා ලක්ව ඇති තැනැත්තෙකු බවත් ISIS සංවිධානය විසින් මෑත කාලිනව ඔවුන්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේ රාම්සන් මාසය තුළ වැඩි වශයෙන් ස්වයන් ඝාතන සිදු කරන ලෙස කර ඇති ප්‍රචාරයන් සිදු කර ඇති පසුබිම මේ තරුණයා විසින් පසුබිමක මෙම තරුණයා විසින් ජාතික ආරක්ෂාව තර්ජනයක් වන සහ මහජන සාමය පවත්වා ගැනීමට බාධාවක් කරන්නේ මේ ක්‍රියා සිදු කිරීමේ නැඹුරුතාවයක් දක්වන පුද්ගලිකු බවට අනාවරණය වීම මත ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ටාස වෙතින් 2025 3 22 අත්අඩංගුවටගෙන දින පැහැත්තා දෙක රැඳුම් නියෝග මත ප්‍රශ්න කරා. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තවදුරටත් ඔහු රඳවා ගැනීම සඳහා තම කටයුතු කරනු ලැබුවේ. ආරම්භයේදී මෙම තරුණයා සම්බන්ධයෙන් දිගටම විමර්ශනය කරපුවාම පැහැදිලි වුණු තවත් කාරණයක් තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්චි පිරිස් සමග ඍජු සම්බන්ධයක් නැති වුණත් ඔහුගේ ෆෝන් බුක් එකේ එහි පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහ සහරාන් සමග පුහුණු කඳවුරු වල කටයුතු කරපු සමහර පිරිස් එහෙම නැත්නම් පුජ්‍යලයෝ 25ක් සමග සම්බන්ධතා පවත්වන පුජ්‍යලයන් සමග සම්බන්ධතා පවත්වන බවට අනාවරණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන කරගෙන යනවා. හැබැයි මේ තරුණයා සම්බන්ධයෙන් කරපු ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් සම්බන්ධ කරපු සාකච්ඡාවේදීත් මේ තරුණයා පිළිබඳව වාර්තාවක් වෙනම ලබා ගත්තා. ඒ තරුණයා හුදකලාව ජීවත් වෙලා තියෙන බව, අඩු මිතුරන් ඇසුරු කරන බව, මුල් කාලයේ විධිමත් ආගමික අධ්‍යාපනය නොලබා පසු කාලීන අන්තර්ජාලය භාවිතා කරමින් ආගමික ඉගැන්වීම් හදාරා ඇති බව, මුල් කාලයේ ඉස්ලාම් දේවස්ථාන වෙත නොයාම හේතුවෙන් පසු කාලීන ආරම්භ කර ඇති වන්දනාව නිවසේ සිට සිදු කිරීම, දෙමාපියන් තමා කෙරෙහි නිසල කියලා අවධානය නොමැති බවට වූ මතයක් දැරීම හේතුවෙන් දැඩි කම්පණයකට ලක්ව ඇති බවට ඔහුගේ මිතුරියක් විසින් අනාවරණය කිරීම, බටහිර ජාතීන් විසින් රාජකීයව සමාජයේ පාලනය කරන බවට මතයක් පැතිරීම පිළිබඳව ඔහු ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරලා තිබීම, ඒ වගේම සැකකරු විසින් සමාජ මාධ්‍ය පිළිබඳව අධ්‍යයනයක් සිදු කර එමගින් බටහිර ජාතීන් විසින් සසු ලෝකය පාලනය කරන බවත්, ඒ නිසා බටහිර ජාතීන් කෙරෙහි දැඩි වෛරකයෙන් පසු වෙන බවත්, යම් මේකින් මේ විස්තිකර ඇලවීමට පෙර අවස්ථාවේ බටහිර ජාතිකෙක් තනිව හමු වූයේ නම් මෙම තැනැත්තාව ඝාතනය කිරීමට පවා මානසිකත්වයේ තමා තුළ ස්වයන් ප්‍රකාශනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ තමාට පුළුවන් එවැනි පුද්ගලෙක් හමු වුණොත් මරාගෙන මැරෙන තත්ත්වයකට පවා පෙළඹෙන්න පුළුවන් බවට ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් අත්නගල් අධිකරණයේදී සමාව ඉල්ලීමකුත් කරා. ඉතින් මේ සියලු කාරණා මොහුගේ වයස මොහුගේ අනාගතය පිළිබඳ සලකා බලමින් මොහු පිළිබඳව අවධානය යොමු කරමින් මොහු වැඩි වශයෙන්
කාලය අවසන්
කරනවා. මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමවලදී අවසානයේ පැහැදිලි වුණා මොහුගේ වයස 22යි, මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 6යි. ඒ හින්දා මේ ෆෝන් එක සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් ආවම දිගින් දිගටම කිව්වේ මේ ෆෝන් එක තමගේ පියාත් තමත් දෙදරාම මේක භාවිතා කරන බව. ඉතින් කොහොම වුණත් පියා දැන් අතුරුදහන් වෙලා වගේ ඉන්නවා, වසම් වෙලා ඉන්නවා. කොහොම වුණත් දරුවා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් ඔහුගේ අනාගතය ගැන හිතලා දරුවා මුදාහරින්න කටයුතු කරා. ඊට අමතරව ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය වෙනවා. ඒ හින්දා මේ සභාවට කියන්න කැමැති අපි කිසිදු ආකාරයක අන්තවාදයකට හෝ ජාතිවාදයකට ඉඩකඩ තියන්නේ නැහැ. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරලා තියෙනවා. අපි මේ සභාවට කලිනුත් කිව්වා පීටි එක නෙවෙයි ඊට වඩා වැඩි අනපනත් තුනක් අපි සම්මත කරලා ජාතිවාදයට එරෙහිව අන්තවාදයට එරෙහිව කටයුතු කරනවා කියලා ගරු නියෝජ්‍ය කරක සභා සභාපතිතුමනි. ඒ වගේම පහුගිය දවසක හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිල්ලයන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අපි පොලිසිය නැත්තම් CID විසින් අත්අඩංගුවට ඇව්වා. ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වෙලා තියෙනවා ඔහු ඊට සම්බන්ධ බවට. ඉතින් ඒ පිළිබඳවත් විමර්ශන කරනවා. එහෙනම් අපි කිසි ලෙසකවත් මේ කිසිදු අපරාධයක් යටගහනව කිසිදු අපරාධකාරයෙකුට නිදැල්ලේ ඇසිරෙන්න ඉඩකඩක් නැහැ. නීතිය යුක්තිය මේ රටට ගේන්න අවශ්‍යයි. මේ රටේ නීතිය සාධාරණත්වය නැවත ස්ථාපිත කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ වගේම අපේ ගරු මුදිබර රවුමාන් මන්ත්‍රීතුමා කිව්වා මේ බුද්ධි වාර්තා සම්බන්ධයෙන් අපි කිසි ලෙසකවත් මේ බුද්ධි වාර්තා වලට යට වෙලා කටයුතු කරන්නේ නැහැ. නමුත් අපි මේ පිළිබඳව හොඳ අවධානයකින් අවබෝධයකින් මේ පිළිබඳව සියලු තොරතුරු පරිශීලනය කරමින් තමා කටයුතු කරන්නේ. ඒ හින්දා අපි මේ කාරණා මේ සමාජයට ඉදිරිපත් නොකර හිටියා දීර්ඝ කාලයක්. හේතුව තවදුරටත් මේ සමාජයේ මුස්ලිම් සමාජය අනාරක්ෂිත කරන්නත් හෝ සිංහල ජාතිවාදී පෝෂණය කරන්නත් හෝ වෙනත් කිසිම කාරණයකට ඉඩකඩ මේ සමාජය තුළ තියන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා මේ දරුවාගේ අනාගතය ආරක්ෂා කරන්න ඔහු නැවත මං හිතන්නේ ඔහුට කවුන්සිලින් අවශ්‍ය නම් ඒකට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න ඕන. ඔහුට මේ පසුබිම නිර්මාණය වෙන පරිසරය වෙනස් කරලා මේ සමාජයේ ජාතික සමගිය මුස්ලිම් දෙමළ සිංහල ජාතික සමගිය හදන්න ඕනේ. ඒ හින්දා ආයේ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්න කිසිදු ඉඩකඩක් නැහැ. ඒ හින්දා අපි ඒ පිළිබඳව සුපරීක්ෂාකාරීව කටයුතු කරනවා කියන එක මේ සභාවට දැනුම් දෙන්න කැමැති බොහොමත්ම ස්තුතිගරු නියෝජ්‍ය සභාපතිතුමීනි.
ගරු මුජිබරාව්මන්.
ගරු ඇමැතිතුමා, දැන් ඔබතුමා ඔය කියන කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. නමුත් අපි ඒ දෙමව්පියෝ ඒ පැමිණිල්ල කතා කරාම එතුමන්ලා කිව්වේ විශේෂයෙන්ම ඔබතුමාගේ ඔය ත්‍රස්ත විරෝධී අංශයේ ඉන්න අය ඒ දෙමව්පියන්ට විශාල බලපෑමක් කරා මේ ළමයාව අත්අඩංගුවට ගත්ත එක සම්බන්ධව කොහෙටවත් දැනුම් දෙන්නත් එපා, මානව හිමිකම් වලට යන්න එපා කියලා. එතකොට ගරු ඇමතිතුමනි, දැන් මේ ඔබතුමා ඔය කියන කතාව නෙමෙයි දෙමව්පියන්ගේ පැත්තෙන් කියවෙන්නේ. අනිත් එක තමයි ඇමතිතුමනි, ඔබතුමා මේ ළමයාව අත්අඩංගුවට තියාගෙන තමයි ක්‍රිකර් එක ගහපු ඉඳ තමයි අත්අඩංගුවට ගත්තේ, අරගෙන තමයි විමර්ශනය කළේ. හරි, ඒ කතාව පැත්තකින් දැන් ඇමතිතුමා, දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ පෞගිය සෙනසුරාදා අර ගෙවල් වලට ගිහිලා උද්ඝෝෂණයක් සංවිධානය කරපු එක්කෙනාගේ ගෙවල් වලට ගිහිලා මොකටද ස්ටිකර් එව්වේ? එතකොට ඒ රාවුරු වල පලස්තීනයට ආදර පලස්තීනයට පක්ෂව කවියක් ලියපු එක්කෙනාව පොලිසියට ගෙනල්ලා මොකටද ස්ටේට්මන්ට් රෙකෝඩ් කරන්නේ? දැන් ඒක ගැන පොඩ්ඩක් ඔබතුමා අපිට පැහැදිලි කරන්නකෝ, එහෙම මොකද්ද මේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ?
සමහර අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ අපි විමර්ශන පවත්වනවා. අපිට දැනට මියුෆ්ලාන් මෞලවි තුමා සම්බන්ධයෙන් අපි විමර්ශනයක් කරනවා. සමහර අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුවෙන් විමර්ශනය සිද්ධ කරනවා. අපි හැබැයි හැම අවස්ථාවකම අත්අඩංගුවටගෙන රඳවා තබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. යම් කාරණා සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා.
මේ විවාදයක් බවට පත් කරගන්න එපා. තප්පර 30 ඉවර කරන්න.
ඇමතුමා, මම ඔබතුමාව මේ දැනුවත් කරන්නේ මේ චෝදනාවන් නෙමෙයි, විශේෂයෙන්ම ඔබතුමා පොලිසිය බාර ඇමතිවරය හැටියට මේක දැනගන්න එක හොඳයි. මොකද සමහර විට පොලිසිය ඔබතුමාට වැරදි කරුණු දෙන්න පුළුවන්. මම අහන්නේ දැන් ඔය ඔබතුමා කිව්වේ නම සඳහන් ওই පුද්ගලයාව CCD එකට ගෙනල්ලා අහනවා, නෙතන්‍යාහු ත්‍රස්තවාදියෙක් කියලා ඔයා කොහොමද කියන්නේ? පලස්තීනයේ ළමයි මැරුණම ඕගොල්ලන්ට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේ මේවා මේක ඒක තමයි මං අහන්නේ. ඒක තමයි මං අහන්නේ අයි පොලිසිය මේ වගේ දේවල් අහන්නේ කියලා. ඒකයි මම ඔබතුමාගෙන් අහන්නේ.
මට හැකියාවක් නෑ පොලිසිය මේ පොඩ ඉන්න ගරු මන්ත්‍රීතුමා මට හැකියාවක් නෑ පොලිසිය හෝ CID එකට ප්‍රශ්න කරන පිළිබඳව කියලා දෙන්න මට හැකියාවක් නෑ. හැබැයි මට පුළුවන් පොදුවේ මේ පිළිබඳව ඔබ කියන කාරණාවල අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳව හොයලා බලන්න. හැබැයි පොලිසිය ඒ ආකාරයෙන් කටයුතු කරනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. හේතුව මේ සම්බන්ධයෙන් මේ මෞලවි සම්බන්ධයෙන් අපි අත්තනට ගැනීමක් කරන ඔහුගේ පරීක්ෂා කරා සමහර ඒවා අපි ඇත්තටම ඔබතුමා මේ ප්‍රශ්නේ නොනගන්න මම මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්නේ. මොකද මේ දරුවාගේ අනාගතය මේ දරුවා අවුරුදු 22යි තවම මේ සමාජය තුළ අපි දන්නවා මුස්ලිම් ජාතිවාදයත් එක්ක සිංහල ජාතිවාදයක් කායමේකට බද්ධ වෙනවා. මේ සියලු කාරණා පිළිබඳව අපි හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න ඕනේ. මොකද සියලු සමාජ මුස්ලිම් හෝ දෙමළ හෝ සිංහල අපි සියලු දෙනාගේ ආරක්ෂාව සැපීම අපි සියලු දෙනා වගකීම. ඒ හින්දා තනි තනි පුද්ගලයන් විසින් යම් යම් දේ කරන දේ පිළිබඳව සමස්ත සමාජයකට ඇප්ලයි කිරීම සුදුසු නැහැ. ඒ හින්දා තමයි අපි මේ වෙන වෙනම විමර්ශන මේ දීර්ඝ කාලයක් මේ විදිහට කරගෙන ආවේ. ඔබ තමයි මේක විශාල වශයෙන් ප්‍රශ්න මතු කරේ
දින 90ක් සම්පත්
දිශානායක තුරඳවා ගත්තා කියලා.